प्रथम दीप जन्म भूमि
जन्मभूमि एकसत श्रीलंका संगमेन
विजय भूमि
බොන් අද 2017 ඇසළ මාසේ 5 වෙනි බදාදා සුපුරුදු සෙනෙහසත් සමගින් ඔබ නිවහනට එන්නයි අපි මේ සූදානම. ඒ වෙනුවෙන් රොෂාන් ඉන්ද්‍රා සමග රාණි මේ මැදිරියේ සැදී පැහැදී සිටිනවා. අද විශේෂාංග අතරට වස්පින්කම් දුවනුමුවන් සිනමා සිත්තමේ නිර්මාණකරුවන් සමග සංවාදයක් ප්‍රවෘත්ති ගීත කතාව කවි සංකල්පන සමග නිෂ්පාදකයාගේ තීරීමත් ඔබේ හදබැඳි ගී කිපයකට එකතු වෙනවා.
මාතෘභූමියයි මානේ කෙසේ බොලෝ කැබේ ධානවි कैसे बोलो कैबे निधान भी ऐसे अभी तूप तुम दादी नाम है संग्राम भूमि संग्राम भूमि जीवित खुदा हेलू लेखाई
විචාරද ගුණදාස කපුගේ
දැස නිල්ලු පුල් තේමා මතු මුතු වැල් සලා දෙතොල සුසුමින් පුරා එකි බින්ද හඬනු මල් මාලේ හඬනු මල් මාලේ දැස නිල්ලු පුල් තේමා vel sala te tol susumin pura ikki bind mandanu mal male mandanu mal male and
වස්පින්කම රාණි කිරිමැටියාව ජන්මභූමියට රචනා කරයි.
දිවයිනට ඇදහැලෙන මෝසම් වැසි සමග ආරම්භ වන වස්සාන කාලයේදී පුරාතනයේ සිටම ගම්නියම් ගම්වල පිහිටි බෞද්ධ විහාරස්ථාන හා භාවනා අසපුවල වැඩ සිටින භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වීම චාරිත්‍රයක් විදිහට කරගෙන යනු ලැබුවා. එදා විහාරස්ථානවල වැඩවිසු බොහොමයක් භික්ෂුන් වහන්සේලා තම සිව්පසය සොයාගත්තේ අවට ගුදුරු ගම්මානවල පිඬුසිඟා වැඩීමෙනුයි. නමුත් වැසි කාලයේ එළඹෙන විට පිඬුසිඟා වැඩීම අසිරු වන බැවින් භික්ෂුන් වහන්සේලා එම වස්සාන ඍතුවේදී විහාරාරාම හා අසපුවල වැඩවසමින් වස් සමාදන් වීමේ ආගමික වතාවත්වල නිරත වීම බුදුන් වැඩ සිටි සමයේ සිටම පැවතෙන චරිතයක්.
වස් කාලය තුල භික්ෂුන් වහන්සේලා පන්සල් වලට වැසමින් භාවනා යෝගීව හා නොයෙකුත් ආගමික වතාවත්වල යෙදෙන අතර විහාරය කරා පැමිණෙන සදහැවතුන්ට බණ දේශනා කිරීම වැනි පුණ්‍ය කර්මවල යෙදෙයි. ගම්මානවල වාසය කරන දායකයන්ගෙන් වෙන්වෙන් වශයෙන් බෙදා හදාගෙන භික්ෂුන් වහන්සේලාට උපසය පන්සල් වලට ගෙන ගොස් පූජා කරයි. පසු කාලීනව භික්ෂුන් වහන්සේලා පිඬුසිඟා වැඩීම අතහැර දෙමු නමුදු වසසීමේ චාරිත්‍ය දිකටම කරගෙන ආවේය.
තවත් අතීතයට ගිය විට 18 වෙනි සතවර්ෂයේදී පමණ උඩරට රාජධානි සමයේදී බෞද්ධ භික්ෂු ශාසනය අන්තයටම පිරිහෙන්න පටන්ගෙන ඇත. නමට පමණක් චීවරයක් පටලවාගෙන තම සාමාන්‍ය දෛනික කටයුතු මෙන්ම වෙදකම් ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර ආදී කටයුතු වල නිරත වූ ගණින්නාන්සලා යන කොට්ටාශයකට භික්ෂුන් වහන්සේලා සීමා වී සිටි බව පොත්පතේ සඳහන් වේ. වැලි විට සරණං කර හිමිගේ අප්‍රතිහත ධෛර්යය නිසා සියමෙන් උපසම්පදාව ගෙන්වාගෙන නැවතත් ලක්දිව භික්ෂු ශාසනය ස්ථාපිත කරවිය. මේ සමග බුද්ධාගම හා සම්බන්ධ චාරිත්‍ර වාරිතා පින්කම්වල නව පුනරුදයක් ඇතිවන්ට වූ අතර වස්වැසීමේ චාරිත්‍රද නැවත ආරම්භ විය.
වස් කාලය එළඹෙන විට දායකයන් වෙත දන් සිට්ටු බෙදීම සිදු කෙරේ. ගමේ බෞද්ධ සෑම ගෙදරකින්ම එක් දිනක සිව්පසය පන්සලට සැපීම අනිවාර්යයෙන්ම සිදු කෙරේ. තමන්ට දානේ හිමි දිනට පෙර දිනේ සවස ගිලන් පසහ දැහත් වට්ටියක් ගෙන ගොස් පන්සලට ගොස් භික්ෂුන් වහන්සේලාගේ හැම දිනාටම පසු දින තමාගේ ගෙදරින් පන්සලට දානය සැපේන බව දන්නා සිටීම සිරිතකි. පසුදා සීල් දානයත් දවල් දානයත් මෙසේ විහාරයට ගෙන යයි.
වස් කාලේ පුරාම පන්සල්වල නොයෙකුත් ආකාරයේ පින්කම් පැවැත්වේ. මේ කාලයේදී පන්සල්වල සූවිසි විවරණය, අටවිසි බුද්ධ පූජාව, සඳකිඳුරු ජාතකය, ආසන දෙකේ බණ වැනි පින්කම් පැවැත්වීම සුලභය. මුළු ගම්මානේ පුරාම එකතු කරගත් මුදල් වලින් සුදුරෙදි මිල දීගෙන සිවුර මසනු ලැබේ. ඉන්පසු කාපැහැති පඬුපුවා වේලාගෙන කටින් පින්කම අවසානයේ සංඝසද්ධු කිරීම කරනු ලබයි.
අප මව්බිමින් ඈත දුරටක ජීවත් වුණත් අපේ ආගම සංස්කෘතික දායදයන් රැක ගැනීමේ පරමාර්ථයෙන් දායක දායිකාංගේ අප්‍රපත වීරයෙන් ඉදුණු ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදී ලබන පුරපසළොස්වක පොහොයෙන් වස් සමාදන් වීම ආරම්භ වේ. එතැන් සිට සෑම දිනකම සවස පින්කම් මල් පහන් පූජාවන් හා බණ දේශනා පැවැත්වීම කරන අතර තුන් මසක් ගෙවි අවසානයේ ඔක්තෝබර් මාස 8 වෙනි දින කටින පින්කම පැවැත්වීමට නියමිත ඇත. මේ කාලය තුල පින් කැමැති ඔබ සමගේ සහභාගිත්වය ශ්‍රී ලංකාරාමය අපේක්ෂා කරයි. ජනනාත් වරකාගොඩ
බුදුන්ගේ ශ්‍රී ධර්මස් කන්දා දේවි ප්‍රකීති සෝද Thank you.
සිටින්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සාදර අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදා දිනකම රාත්‍රී 8:15ට ගුවන්ට මුසුවෙන ජන්මභූමී ගුවන් විදුලි වැඩසටහනටයි. මේ වැඩසටහන සතියක් පුරා www.planetaudio වෙබ් අඩවියෙන් ඔබට සවන් දෙ හැක. ධර්මයේ ඇසීම ඉතාම දුර්ලභ කාරණයක්. බුදුරජාණන් වහන්සේ නමකගෙන් ධර්මයේ ඇසීම ඊටත් වඩා දුර්ලභ කාරණයක්. ධර්මය ඇසීමේදී හෙවත් බණ ඇසීමේදී ඊට සවන් දෙන ශ්‍රාවක පිරිස විවිධ ඉරියව් පවත්වනවා. ඒ අද වාගේම එදත් සිදු වී තිබෙනවා. ඒ පිළිබඳ කතා පොතක් මේ. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දේවුරම් වෙහෙරෙහි වැඩ වාසය කරන සමයේ දිනක් උන්වහන්සේගෙන් ධර්මය ඇසීමට යහළුවන් 5 දෙනෙක් පැමිණියා. මොවුන් යහළුවන් වගේම සම වයසේ බ්‍රහ්මණ තරුණයන්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන අවස්ථාවේ මොවුන් 5 දෙනා ධර්ම දේශනාවට සවන් දී සිටින අතරම විවිධ ඉරියව් පැවැත්වූහ. එක ඉරියව්වක සිටියේම නැහැ. එින් එකයි බිමට ඔළුව බාර කරගෙන නිදි ක්‍රා වැටෙනවා වගේ තමයි හිටියේ. නමුත් හොඳින් බනට ඇහුම් කවුන් දෙනවා. දෙවැන්න අතේ ඇඟිලි වලින් බිම හාරනවා වගේ හැසිරීම රටාවක් දැක්කුවා. තුන්වැන්න අසල තිබුළු පැලෑටි වල අතු සලවමින් කොළ කඩමින් කාලය ගත කළා. සිව්වැනි පුජ්‍යලයා අහස දෙස නෙත් යොමු කර උඩ බලමින් සිටියා. නමුත් පස්වැන්නා නම් බුදුරජාන් වහන්සේ දෙසම නෙත් යුමා වැඳගෙන හොඳින් බණ ඇසුවා. ධර්මදේශනාව අවසානයේ මේ යහළුවන් පස් දෙනා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කර පිටව ගියා. බුදුරජාණන් වහන්සේ අසල සිටි අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ මේ පිරිසගේ විවිධ ඉරියව් දෙස හොඳින් නිරීක්ෂණය සියලු දෙනා දෙවුරම් වෙහෙරින් පිටව ගිය පසු බුදුන් වහන්සේගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ අතීත භාවයන් පිළිබඳ විස්තරයක් කළා. ආනන්ද, නිදි කිරමින් බිම්බලාගෙන ධර්මය ඇසූ ඒ බ්‍රහ්මණ තරුණයා මීට පෙර ආත්ම 500ක් තිස්සේ සර්පෙක් ලෙස තිරිසන් යෝනියේ ඉපිද සිටි අයෙක්. ආහාර සොයා ගැනීම සඳහා ටික වේලාවක් වනයේ ගැවසෙන සර්පයා ගොදුර අනුභව කර කුස පුරවාගත් පසු වැඩි වේලාවක් ගත කරන්නේ නිදා ගැනීමෙන්. ඒ නිසායි ඔහු අතීත පුරුද්දට අනුව නිදි කිරමින් සිටියේ. නමුත් ඔහු හොඳට බණ ඇසුවා. ආත්ම 500ක් තිස්සේ තිරිසන් යෝනියේ ඉපිද සිටි ඔහු කරන ලද අකුසල් වල විපාක අවසන් වී මේ ආත්මයේ මිනිස් ආත්මයක් ලබා තිබෙනවා යයි බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට වදාළහ. ඉතින් ස්වාමින් වහන්ස, ඇඟිලි තුඩු වලින් පොළව හාරමින් සිටි පුජ්‍යලයාගේ අතීත භවය කොයි ආකාරයෙන්දයි නැවත ආනන්ද ස්වාමින් වහන්සේ බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. පින්වත් ආනන්ද, ඒ තරුණයාත් මේ මිනිස් ආත්මය ලැබීමට පෙර ආත්ම ගණනාවක් තිරිසන් යෝනියේ තමයි ඉපදලා හිටියේ. බිම්පණුවන් ගැඩවිලන් වැනි තිරිසන් ආත්මවලයි ඉපද සිටියේ. බිම්පණුවන් ගැඩවිලන් ජීවත් වන්නේ පොළවෙන් තරමක් යට. ඒ සතුන් බිම හාරමින් පොළවේ යට තිබෙන පස් පොළව මතුපිටට ගොඩ දානවා. ආත්ම ගණනාවක ඒ පුරුද්ද මේ මිනිස් ආත්මේ ලබා තිබේදී සසල පුරුද්දට කරනවා. ඒ නිසා ආනන්ද ඒ බ්‍රහ්මණ තරුණයා ඇඟිලි තුඩු වලින් බිම හාරනවා වගේ ක්‍රියා කරමින් ධර්මය ඇහුවේ. ඒ ක්‍රියාකරමින්ම ඔහුත් බණ ඇහුවා. හරිම බුදුමයි බුදුහාමුදුරනේ, සත්ත්ව ලෝකේ ජීවිත කතා. අර තවත් තරුණෙක් ධර්මය අහන අතරතුර අසල තිබූ පැලෑට වෙල අතු සලවමින් කොළ කඩමින් කඩාගත් කොළ ගුලි කරමින් විවිධ හැසිරීම් දැක්වුවා. ඔහුගේ පෙරාත්ම භාවය කවර ආකාරයෙන්දයි වදාරන සේක්වා. ආනන්ද හාමුදුරුවන් බුදුන් වහන්සේගේම ඉල්ලීමක් කරා. එට බුදුන් වහන්සේ පිළිතුරු දුන්නේ මේ ආකාරයෙන්. ආනන්ද, ඒ බමුණු තරුණයාත් මීට ආත්ම ගණනාවක් ඉපද සිටියේ වඳුරු ආත්මයක. ඊට පෙර මිනිස් ආත්මයේදී කරන ලද බලවත් අකුසල කර්ම නිසා එම ආත්ම ලබන්නේ. සමහරු දැඩි මාන්නයෙන් ආඩම්බරයෙන් අනුන් හෙලා දකිමින් තමයි උසස් යයි සිතමින් කටයුතු කරන්නේ. ඒ අකුසලය නිසා ඔවුන් උපත ලැබුණේ වඳුරු ආත්මවල. එසේ ආත්ම ගණනාවක් වඳුරු පුරුදු නිසායි වඳුරන්සේ හැසුරුනේ. හැබැයි ආනන්ද ඔහුත් හොඳින් බණ ඇහුවා. තවක් එක් තරුණෙක් නිතරම ඇස් උඩට හරවාගෙන තමයි බණ ඇහුවේ. ඔහුගේ අතීත භවයත් දැනගන්න කැමති යයි ආනන්ද ස්වාමින් වහන්සේ කරන ලැබූ ඉල්ලීමට බුදුරජාන් වහන්සේ මේ ආකාරයෙන් කරුණු පැහැදිලි කළා. ආනන්ද, ඒ තරුණයා නම් මීට පෙරත් මිනිස් ආත්ම භාවය ලබා සිටි අයෙක්. ආත්ම ගණනාවක් තුලදීම ඔහු නක්ෂත්‍ර කටයුතු කරමින් ග්‍රහ තාරිකා පිළිබඳ විශ්වාස කරමින් අනුන්ට නැකත් කියා දෙමින් තමයි ජීවිකාව ගත කළේ. ඒවා කිරීම නම් කිසිම ආකාරයකින් වර්ණනා කරන්නේ නැහැ. ආත්ම ගණනාවක පුරුද්ද නිසායි ග්‍රහ තාරකා දිස බලන්නා වගේ උඩ බලාගෙන ධර්මය ඇහුවේ. හැබැයි ස්වාමීනි, ඒ තරුණයා අසල සිටි අනික් තරුණයා නම් ඔබ වහන්සේගේ දේශානය අවසන් වන තෙක් ආරම්භයේ සිටම හොඳින් ධර්මය ඇහුම්කන් දුන්නා. ඔබ වහන්සේ දෙසම නෙත් යොමු කර වැඳගෙන ඉතා හොඳින් ධර්මය ඇහුම්කන් දුන්නා. ඒ බමුණු තරුණයා අතීත භවයන් ගත කළේ කවර ආකාරයෙන්ද කියා මට කියා දෙන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කළා. පින්වත් ආනන්ද, ඒ තරුණයා නම් මීට පෙර දිව්‍ය මනුෂ්‍ය ආත්ම ලැබමින් සිටි අයෙක්. ගිය ආත්මේ බ්‍රාහ්මණ කුලයේ ඉපද සිටි අයෙක්. හොඳින් වේද මන්ත්‍ර හදාරමින් ඒවා හොඳින් කටපාඩම් කරගෙන සිටි ඒ තරුණයා ඒ පුරුද්දට හොඳින් ධර්මය ඇහුම්කන් දුන්නේ. හැබැයි සත්‍ය ධර්මය ඇහුම්කන් දුන්නේ අද කොතරම් හොඳින් ධර්මය ශ්‍රවණය කළත් ඔහුටත් හොඳින් ධර්මය අවබෝධුනේ නැහැ. තව තවත් ධර්මය ඇසීමෙන් ඔහුට මාර්ගඵල නිවන් අවබෝධ කරගැනීමේ වාසනාව තිබෙනවායි බුදුරජාන් වහන්සේ බුදුරන්ට ප්‍රකාශ කරා. අතීත පුරුදු ආත්මයෙන් ආත්මයට ගමන් කරන ආකාරය මේ කතාවෙන් හොඳට වැටහෙන්නේ නැති. සමහර අතීත පුරුදු රහත් බව ලැබුවත් රහතන් වහන්සේටත් පවතිනවා. අතීත පුරුදු හේවත් වාසනාව නැත්තේ බුදුරජාණන් වහන්සේට පමණයි. සංවාද මණ්ඩපය.
එය අපේ කාලයේ සාර්ථක නිර්මාණශීලී ගැහැණියක්. දක්ෂතාවය මෙන්ම කැපවීමද මුල් කොටගෙන පෙරට පය තබූ ඇය අද ඈ විසින්ම දෙබස් හා තිර රචනය කොට ගීතවත් කොට අධ්‍යක්ෂණය කරමින් කලෙලි දැක්වූ සිය නිර්මාණය අපූරු සිනමා සිත්තමක් ලෙස ශ්‍රී ලාංකීය සිනමා ශාස්ත්‍රයට දායාද කරන්නට ඇය සමත් වුණා. මේ තවත් අපූර්වත්වයක් වන්නේ ඇගේ සිනමා නිර්මාණයේ ඇගේ සැමියා විසින් නිෂ්පාදනය කිරීමයි. ඇගේ සිනමා පටය දුවන මුවන් ගැන අපේ ජන්මභූමිය අසන්නන් දැනුවත් කරන්නට හා එය නැරඹීමට ආරාධනය කිරීමට ඔවුන් දෙදෙනා අද මෙම ගුවන් විදුලි මැදිරියේ අපහායික් වී සිටිනවා. දුවන මුවන් සිනමා පටයේ අධ්‍යක්ෂවරිය සාමා ඉන්ද්‍රා වීරසේකර හා නිෂ්පාදක මනෝ වීරසේකර මම ජන්මභූමි අසන්නන් වෙනුවෙන් ආදරයෙන් පිළිගන්නවා. ආයිබුවන් ඉන්ද්‍රා,
ආයිබුවන්
මනෝ,
ආයිබුවන්.
ඔබේ සිනමා නිර්මාණය ගැන පසුගිය සතියේ ප්‍රියානන්ද විජේසුන්දර අපේ ජන්මභූමි අසන්නන් දැනුවත් කළා එක්තරා විදිහකට. ඔබ අපට මේ සතියේ එවා තිබූ එම චිත්‍රපටියේ ට්‍රේලර්පටියේ, ඒ කියන්නේ චිත්‍රපටිය එක්තරා ප්‍රමාණික කොටසක් නැරඹුවාට පස්සේ මම හිතුවා ඔබ ගිය සතියේ අපේ අසන්නන් දැනුවත් කළාට අමතරව ඔබෙන් දැනගන්න මේ චිත්‍රපටිය අපි නරඹන්නට කලින් මේ චිත්‍රපටියට ඇත්තටම මේ චිත්‍රපටියේ තේමාව උනේ මොකක්ද කියලා ඔබේ ඇත්තම අරමුණ උනේ මොකක්ද ඉන්ද්‍රා?
චිත්‍රපටියේ නම දුවන මුවන්. අපි හැමෝම වගේ දන්න ප්‍රස්ථාපිරලක් තියෙනවා, දුවන මුවන් දැක නොදමන් නෙළූ පලා කියලා. දුවන මුවන් කියන මුල කොටස විතරක් ගත්තාම එකේ මුවන් කියන එක මම අර්ථවත් කිරුවේ ළමා පරපුර, ළමා පරපුර කියන එක. ඉතින් ළමයි පොඩි කාලේ අපි හුඟක් මහන්සි වෙනානේ ඒගොල්ලන්ට උගන්න ගන්න එක එක ක්‍රමවලට. ඊට පස්සේ සමහර වෙලාවට අපි ඒගොල්ලන් අරන් වෙන රටවල් වලටත් යනවා. එතකොට වෙන්නේ අර නෙළූපලා අපි ගාව තියෙන සියලුම සම්පත්, අපේ රටේ තියෙන සියලුම සම්පත් හැමදේම දාලා ඒගොල්ලන්වත් අරගෙන අධ්‍යාපන සඳහා අරගෙන යනවා. ඉතින් ඒ වගේ කතාවක් තමයි මේකට තේමා වෙලා තියෙන්නේ. ඒ කටයුතු සිද්ධ වෙද්දී අපිට ලැබෙන ලාභ සහ අලාභ සහ වෙන වැඩදායක දේවල් සහ වැඩදායක දේවල් මේකෙන් ඉස්මතු වෙනවා. නමුත් අපි හුඟක් වෙලාවට උත්සාහ කරනවා මේ ළමයි ඉගෙනීමම නෙමෙයි මනුෂ්‍යකම ඇති මිනිස්සු බවට පත් කරගන්නයි අපිට අවශ්‍යතාවය තියෙන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට ඒක මගහැරෙනවා කියලා හිතෙනවා. ඒ වුණත් දැන් වෙන රටකට අපි එකගෙන යනවා, සමහරලාට භාෂා ප්‍රශ්න උඩ. අපි දැන් හැම කෙනෙක්ම දන්න දෙයක් 80%ක් විතර අපේ රටේ වැඩිහිටි පරපුර සහ ළමයිට ඉංග්‍රීසි දැනුම ගැන අඩු අවබෝධයක් තමයි තියෙන්නේ. නමුත් ඒ අඩු අවබෝධය නිසා ලෝකයට විවර වෙන මාර්ග හුඟක් ඇහිරෙනවා. ඒගොල්ලන් හැමගෙම මානසික තත්ත්වයේ තියෙන්නේ අර අපේ දූපත ඇතුලේ තියෙන ටික විතරයි. ඉතින් ඒකෙනුත් යම්කිසි අවබෝධයක දෙයක් සිද්ධ වෙනවා. නමුත් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන හොඳ දැනුවත් ළමයි වුණා කියලා සංස්කෘතිය ඒ යන රටවල් වල සංස්කෘතියට අනුව වැඩ කරා කියලා ඒගොල්ලන්ගෙන් අවැඩක් වෙන්නේ නැහැ. දෙමව්පියෝ වශයෙන් අපි මනුස්සකම් ඇති ළමයි නිර්මාණය කෙරුවා.
ඉන්ද්‍රමා දැන් ඔය තේමා වෙලා තියෙන්නේ ඔබට ඇත්තටම පාදක වෙලා තියෙන්නේ මේ අපේ ළමයි අරගෙන මේ අපි වගේ දැන් ඔබත් ජීවත් වෙන්නේ නවසීලන්තයේ දැන් අද දවසේ ඔබ ඔබේ පුතත් සමග මේ රටට ඇවිල්ලා මේ රටේ ජීවත් වෙනවා එතකොට ඔබ මේ රටේ ස්ථිරපදිංචි කාර්ය ඔබ මේ චිත්‍රපටියට පාදක වෙච්ච මේ තේමාව ඇත්තටම ඔබ දැක්කේ ගුරුවරියක් හැටියට ඔබේ අත්දැකීම් වලින්ද
ඔව් මං ගුරුවරියක් විදිහට බලන අත්දැකීම් වලින් තමයි බැලුවේ කියලා මං හිතනවා මොකද අපි දැන් මේ රටට එන ළමයි සහ අපි වැඩිහිටියෝ ඇවිල්ලා හිටියයි කියන එක ඒක වරදක් කියලා මම දකින්නේ නැහැ. නමුත් අපි හැම වෙලේම දැනුවත් වෙන්න ඕනේ දෙමව්පියෝ විදිහට ඒ ළමයිට මනුෂ්‍යකම විතරක් ඉදිරි මේ ඒක මනුෂ්‍යකමේ තියෙන වටිනාකම සංස්කෘතිය රැකගන්න එහෙම නැත්නම් භාෂාව රැකගන්න ඒ ඔක්කොම මේ ළමයිට කරන්න බෑ පරිසරය වෙනස් වෙලා. එතකොට ඒ වෙනස්කම් පේනවා. දැන් දුවනමන් චිත්‍රපටේ වුණත් ඒ ළමයා පස්සේ පිටරට එක්කගෙන ගියාට පස්සේ එයා කතා කරනකොටම තේරෙනවා. නමුත් එයාගේ මනුස්සකම උතුරා යන ඒ ළමයාගේ. ඉතින් අපි ආරක්ෂා කරන්න ඕනේ මනුස්සකම කියන එක තමයි මොන කොතන හිටියත්.
එතකොට මම හිතනවා ඉන්ද්‍රා ඔබ හිතන්නේ නැත්තේ දැන් අපි අපේ රටවල් මේ වගේ රටවල් වලට අපි ළමයි ආරම්භයම අපි කතා කරන නවසීලන්ත ගැන විතරක් නෙමෙයි ලෝකේ විවිධ රටවල් වලට ශ්‍රී ලංකිකයෝ තමගේ ළමයි අරගෙන යනවා ඒකට හුඟක් හේතු කාරණා තියෙනවා. ඒන් ප්‍රධාන තැන ගන්නේ ඔවුන්ට විධිමත් අධ්‍යාපනයක් ලබා දෙන්න. සමහර රට ලංකාවේදී මේ තියෙන තරඟය නිසා ළමයිට විශ්වවිද්‍යාලයකට යන්න බැරි වෙන්නේ නැති සමහර රට ඒ ළමයාට ඊට වැඩිය දක්ෂකම් තියෙන්න පුළුවන් දෙමව්පියන්ට ඒ වියදම් දරන්න පුළුවන් තත්ත්වකේ දෙමව්පියන්න පුළුවන් මොකක් හරි හේතු හුඟාකින්ද අපි හැමෝම මේ වගේ රටවල් වල සංක්‍රමණය වෙලා ඉන්නවා. ඉතින් ඔබ කියන ඒ මනුස්සකම පිට රටකට ආවම විතරද රැකෙන්න ඕනේද? ලංකාවේ දැනට ජීවත් වෙන ළමයිගේ ඇත්තටම ඒ ළමයිගේ මනුස්සකම රැක ගන්න විදිහේ දේවල් රට ඇතුලේ දැනට සිද්ධ වෙමින් පවතිනවාද ඉන්ද්‍රා?
බොහෝ දුරට මට හිතෙන්නේ ඒක හුඟක් පහළ මට්ටමකට යනවා. දැන් තව එක හේතුවක් තමයි අපේ ළමයි සහ වැඩිහිටියොන්ට මේ රට ඇතුලේ තියෙන කරුණු කාරණා දැනගන්න පුළුවන් මිසක් එළියේ තියෙන ඒවා දැනගන්න අමාරුයි මේ භාෂා පිළිබඳ ප්‍රශ්නය නිසා. දැන් අපි හිතමු ඉන්ටර්නෙට් එකෙන් එහෙම සිංහල ට්‍රාන්ස්ලේෂන්ස් වලින් ඒගොල්ලෝ දැනගන්නවා ඇති. නමුත් හැම කෙනෙකුට මේක එහෙම කරන්න බෑ.
ඒ ඔබ කතා කරන ලංකාව ගැන.
ලංකාව ගැන. ඒ හැම කෙනෙකුට මෙහෙම එහෙම ඒ පහසුකම් නැහැ. නමුත් සරලව මේගොල්ලන්ට හැම ඉස්සර කාලේ වගේ ඉංග්‍රීසි වලින් এডুকেෂන් එක තිබුණා නම් අධ්‍යාපනය තිබුණා නම් මේවා નિરાයාසයෙන්ම විවෘත වෙනවා.
උන්ට විවෘත වෙනවා.
උන්ට විවෘත වෙනවා. එතකොට තව කෙනෙක් ගැන ඒගොල්ලන්ට කුහක කමවත් ක්‍රෝධයවත් ඒ වගේ දේවල් හිතන්න එච්චර දේවල් හිතන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ.
හැබැයි මම මෙහෙම එකකුත් දකිනවා ඉන්ද්‍රා. දැන් මේ ලංකාවේ දැනට ජීවත් වෙන ළමයිට යම් කිසි විදිහක ඉංග්‍රීසි අධ්‍යාපනය දැනට ලැබෙමින් පවතිනවා. ඒ වගේම මේ පිටරට එන ළමයිනුයි ඒ ළමයිනුයි අතර විශාල වෙනසක් ඔබ දැක්කේ මේ රටට එන්න කලින්ද නැත්නම් ඒ රටේ ජීවත් වෙමින්මද?
Sorry. ඔයා කිව්වා මේ ලංකාවේ ළමයිට යම් කිසි ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබෙනවා කියලා. ඒ 2% විතර ළමයිට තමයි ඔය ඉංග්‍රීසි এডুকেෂන් එක ඉංග්‍රීසි වලින්ම උගන්නන ඉස්කෝලවලට යන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. නමුත් මම අත්දැකීමෙන් දන්නේ 80% විතර ලංකාවේ තියෙන පාසල්වල සමහර පාසල්වලට ඉංග්‍රීසි ගුරුවරුත් නැහැ. එතකොට අපි දැන් මේ චිත්‍රපටිය අරගෙන අපිට මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අපිට කිව්වා ගිහිල්ලා ඉස්කෝලවල වලට මේක පෙන්නලා තව ඒගොල්ලන්ගේ දැනුම වර්ධනය කරන්න යමක් කරන්න. මේ මුළු ෆිල්ම් එකේම තියෙන මේ ඉංග්‍රීසි සම්බන්ධ දේ නෙමෙයි අර මුලින් කියපු ප්‍රධාන කාරණාව. ඇත්තටම ඒ කාරණාව උඩ චිත්‍රපටිය හදන්න ඕන වෙලා තිබුණේ මනෝට. ඉතින් මම බැලුවා මේකේ මට පොඩි අවස්ථාවක් තියෙනවා මේ මට අවශ්‍ය දේත් එකතු කරගන්න පුළුවන් කියලා. ඉතින් එයා හා කියපු නිසා මටත් පුළුවන් වුණා ඉදිරිපත් වෙන්න. ඒක ඉදිරිපත් වුණාට පස්සේ මේ මනෝ කිව්ව නෑ මේකේ බරක් ඒකටත් තියනවා. එතකොට මේක ඔයාට මේ හසුරුවන්න සිද්ධ වෙනවා. එතකොට තව එක්කෙනෙක් අධ්‍යක්ෂක වෙලා එතකොට මම ගිහිල්ලා එයාට ඒක එහෙම කරන එක හරි නෑ. පස්සේ හැම කෙනෙක්ම කිව්වා නෑ ඔයාම කරන්න අපි හැම සහයෝගයක්ම දෙන්නම් කියලා.
එතකොට මේ ළමයි ගැන තියෙන ළමයි ගැන පුළුල්ල ඔයා ඔබ කතා කරන්න හදපු දෙයෙන් අමතරව මේ චිත්‍රපටියට ඇඳිලා තියෙනවා තවත් කතා වස්තුවක්. ඒක මම දන්න විදිහට ඒක මනෝගේ සංකල්පනාව. මනෝ මොකද ඒක ගැන කියන්නේ?
මෙහෙමයි, I think මට අවශ්‍ය වුණේ මගේ මම හැම වෙලේම මේ සිනමාව පැත්තෙන් සම්බන්ධ වෙන නිසා දැන් මම මුලින්ම මගේ නිර්මාණයේ මීහරක කියන චිත්‍රපටය ඒකට ඒ අපි කතාවක් තෝරගෙන ඒකට පෙළ ගැහිලා ඒ චිත්‍රපටය සාර්ථකව සිංහල සිනමාවට ඉදිරිපත් කරාට පස්සේ එතනින් පල්ලෙහාට තවත් විදිහේ ඒ වාණිජමය පැත්තකට යන්න අවශ්‍ය වුණේ නැහැ. මට වුණේ තවත් හරවත් හොඳ වගේම ජනප්‍රිය වගේම හොඳ හරවත් තේමාවක් ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මම සෑහෙන කාලයක් සිනමාවෙන් ඈත් වෙලා හිටියා. ඊට පස්සේ අපි අමරදේව මහත්මයා හා අපි කණ්ඩායමක් එකතු වෙලා තව නිර්මාණයක් කරා සබහා ධර්මය සම්බන්ධ. ඒක මේ බෞද්ධ හා ක්‍රිස්තියානි කියන ඇත්තනම සබහා ධර්මයේ තියෙන තේමාවක් උඩ නිර්මාණය කරේ පසදිය ගිනි සුලං පහස කියලා. ඒකට අමරදේව මහත්මයා තමයි සංගීතය පැත්තෙන් ගීත නිර්මාණය කරේ. ඉතින් එවැනි හරවත් යමක් තමයි මට අවශ්‍ය වුණේ සිනමාවෙන් ඉදිරිපත් කරන්න. ඉතින් අපිට මට බෑ පල්ලෙහා මට්ටමේ නිර්මාණයකට යන්න. ඒ හින්දා මම හිතුවා අලුත් හොඳ නිර්මාණයක් කරන්න ලෑස්ති වෙනකොට. ඉතින් අපි මේකට මොකද්ද ගන්න ඕනේ මේ කතා සංකල්පය කියලා. ඉතින් ඒක තමයි මම වැඩිපුරම මගේ උත්සාහය ඒක. ඉතින් එහෙම හිතනකොට ඉතින් හැම වෙලාවෙම මගේ ළඟින්ම ඉන්න ඉන්ද්‍රා එයා කියනවානේ අපි මෙහෙමත් කරමු. මම හැමදාම දකිනවා එයා ළමයින් කණ්ඩායමකට උගන්වනවා හැමදාකම. ඉතින් ඒ පැත්තෙන් අලුත් ඉගෙනීමේ ක්‍රමයක් එයාම හොයාගත්ගෙන අවුරුදු ගාණක් තිස්සේ ඉදිරිපත් කරනවා. ඉතින් ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නවා ළමයි. ඉතින් මං හිතුව බැරිද මේකත් සම්බන්ධ කරලා යම් කිසි කතා වස්තුවක් නිර්මාණය කරන්න කියලා. ඒක තමයි මුල්ම හේතුව. ඉතින්
එතකොට දැන් මේක ඔබේ යම් කිසි හිතේ ඇතිවෙච්ච සංකල්පයකුත් ඉන්ද්‍රා අවුරුදු 6ක් තිස්සේ තිර රචනයත් එක්ක ගැටිලා එකතු කරගත්ත සංකල්පයක් දෙකේ එකතුවක් තමයි මේක. හැබැයි දැන් ඔබ හිතනවාද මේ චරිත මේ සංකල්පය තුළ මේ නිර්මාණය තුළ ඒක ඉදිරිපත් කරන්නට ඔබ යොදාගත්ත නළු නිළියෝ ඒ ඔබේ හිතේ තිබිච්ච දේ ඉස්ස සිද්ධ කළා කියලා?
හුඟක් දුරට ඇත්තටම කියනවා 100%ක්ම නෙමෙයි. මුලින්ම අපිට අවශ්‍ය වුණා මේ කතාව මීට වඩා ඒ කියන්නේ අතීතයෙන් පටන් අරගෙන වර්තමානය දක්වා මතුවෙන විදිහේ කතාවක්. ඉතින් අපි මුලින්ම ආරාධනා කරා පුණ්‍යහින්දිනියට. එයා හිටියේ මේ එංගලන්තයේ. අපි එංගලන්තයට කතා කරලා කිව්වා සුමිත්‍රා පිරිත් මහත්මියගේ ගෙදරට ගිහිල්ලා එයාට තමයි අධ්‍යක්ෂණය කරන්නත් කිව්වේ. ඉතින් ඒ නමුත් පුණ්‍යහින්දිනිය කිව්වා එයා සුබ පතලා කිව්වා මට දැන් අමාරුයි කරන්න. ඒ හින්දා ඔයා කරන්න මේක හරි හොඳ මේ කතාවක් අලුත් කට්ටිය අරගෙන කරන්න කියලා. නමුත් අපි සෑහෙන නළුනිලියාවේ ඉන්ද්‍රට අවශ්‍ය වුණා මේකට අලුත්ම මුහුණක් යොදා ගන්න. නමුත් අර තියෙන මේ භාෂාව ඒ වගේ ගොඩක් අපිට හුඟක් ගැළපෙන විදිහෙන් නිලියක් හොයාගන්න තරමක් අපහසු වුණා. ඉතින් නමුත් අපිට උද්දික ප්‍රේමරත්නව හම්බ වුණා. ඒ අතරම දක්ෂ නළුවෙක්. ඉතින් ඔහු යොදාගත්ත මේ ප්‍රධාන චරිතයට. ඊට අමතරව තවත් නළුනිලියෝ මොරින් චාරුණි ඒ වගේ නළුනිලියෝ දාගත්තා. අර ප්‍රධාන චරිතයට ගුරුවරියකට අවශ්‍ය ඒ චරිතයට අවශ්‍ය නිලිය හොයා ගැනීම මම පාර කරා ඉන්ද්‍රට. ඉතින් එයා තමයි මේ තෝරගත්තේ මේ පබසරා දිද්දෙනිය කියලා නිශ්ශංක දිද්දෙනිය ශූරින්ගේ දුවව.
ඒකට ප්‍රධාන උනේ මට ඕන වුණා ඒ අලුත් තේමාව ඉදිරිපත් කරන්න අලුත් මුහුණක්. නැත්තම් චිත්‍රපටිය බලන වෙලාවට ඒගොල්ලන්ට සමහර වෙලාවට පෙනෙන්න පුළුවන් අර පුරුදු නිලියගේ මුහුණ. ඉදිරිපත් කරන තේමාවට වැඩිය ඒක මේ ප්‍රධාන වෙන්න ඉඩ තිබුණා. ඉතින් ඒ නිසා මට පබසරාව මුණ ගැසුණා. එයා හුඟක් හොඳට ඒ චරිතය කරලා තියෙනවා.
මම මේ ට්‍රේලර් එක දෙතුන් පාරක්ම නැරඹුවාද. ඒකෙදී මම දැක්ක දෙයක් තමයි මේ ළමයි අහව හරි ලස්සනට හසුරවලා තිනවා. මේ ළමයි හැසිරවීම ඇත්තටම මේ ලේසිද මේ ඉන්ද්‍රා?
ඔක මගේ හුඟ දිනක අහන දෙයක්. ඇත්තටම මේ ෂූටින් මේ සෙට් එකේදී ඒගොල්ලන්ට බැරි වුණා සමහර වෙලාවල් වලට ළමයිගේ මේ ස්වාභාවික
රංගපෑම්
ගන්න. ඒ වෙලාවේදී මම කිව්වා ඒ ගුරුවරිය වෙනුවට මම රංගපාන්න. ඒකට කැමරා එකට එන්නේ නැතුව මම රංගපාන්නම්. එතකොට ඕගොල්ලන් ළමයිගේ මේ
මූඩ් එක ගන්න.
ඔව් ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ගන්න කියලා. ඒකට හදන්න මොකක්වත් තිබුණේ නැහැ ඒගොල්ලන්ට. අනිත් එක දැන් ඒ ඉස්කෝලේ අපි තෝරගත්ත ඉස්කෝලේ ළමයිනුත් ඉංග්‍රීසි බෑ. ඉතින්
ඉන්ද්‍රා හිතනවද මේ ළමයින්ට තියෙන එකම ප්‍රශ්නේ ඉංග්‍රීසි විතරයි කියලා මේ විශ්ව සම්බන්ධයක් ඇති කරගන්න?
ඒක හොඳ ප්‍රශ්නයක්. නමුත් මට හිතෙනවා විශ්ව සම්බන්ධය කියන එකට භාෂාවක් ඕනේනේ. අපේ භාෂාව ඉතා පැරණි ඉතා උසස් භාෂාවක් වුණාට ලෝකෙ කොහෙවත් කතා කරන්නේ නැහැනේ. ඉතින් ඒ එතන තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ. නමුත් දැන් අපේ අම්මලාගේ කාලවල අපේ අම්මලා තාත්තලාගේ කාලවල වල ඒගොල්ලන් ඉංග්‍රීසි ලිටරචර් දන්නවා, සිංහල ලිටරචර් දන්නවා, හිස්ටරි ජියෝග්‍රෆි ඒවත් ඔක්කොම දන්නවා. ඉතින් ඒ හින්දා හොඳ මානුෂික ප්‍රබල මානුෂික හැඟීම් තිබුණා. අපිට උනත් ඒව තමයි සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ හිමින් ඒව නැති වෙලා ගියා.
මම හිතන්නේ ලෝකේ හුඟක් රටවල් වල දැන් මූණ පාලා තියෙන ලොකුම ප්‍රශ්න තමයි විවිධ භාෂාවල් ඉස්මතු වෙන්න පටන් ගන්න, විශේෂයෙන්ම චීන භාෂාව, ප්‍රංශ භාෂාව වගේ දේවල් ඉස්මතු වෙලා ඉංග්‍රීසි භාෂාව යට ගිහිල්ලා තියෙනවා. නමුත් අපේ වගේ රටක තාමත් සංනිවේදන වෙන්න පුළුවන් භාෂාව ඉංග්‍රීසි භාෂාව. ඔබ හරි. එතකොට ඔබේ ওই තේමාවට ඒක මුල් වුණා. මං හිතනවා මේ රටට සංක්‍රමණය වෙච්ච ළමයි එක්කලා තියෙන සමහර අර්බුද ඔබ තාම ඒව අධ්‍යයනය කරමින් පවතිනවා ඇති. මොකද ඔබ තාම මේ රටට අලුත් නිසා. නමුත් මං හිතනවා මේ චිත්‍රපටිය බැලුවාම හුඟක් අයට මේ දෙක අතර තියෙන ඝට්ටනය ගැන යම්කිසි විදිහක අවබෝධයක් ලබා ගන්න ඔබේ චිත්‍රපටියෙන් පුළුවන් කියලා. ඉතින් ඇත්තටම අද දවසේ අපි මේ වැඩසටහනෙන් උත්සාහ කරේ ඉන්ද්‍රා ඔබ අපිත් එක්ක ඔබත් මනුත් වරුණත් ජීවත් වෙනවා. ඔබ අද දවසේ මේ රටේ ස්ථිර පදිංචිකරුවෝ විදිහට ජීවත් වෙනවා. ඔබ ඉතාමත්ම උසස් හැඟීම් දෙන කලාකාරණියක්. ඉතින් ඔබට එක්තරා විදියකින් අපෙන් කෙරෙන්න ඕන උදව්වක් මේ චිත්‍රපටිය නරඹන්න එන්න කියලා අපේ අනිත්කුත් මේ ඉන්න හිතවතුන්ට ආරාධනය කිරීමක් තමයි අපේ මේකේ ප්‍රධානම පරමාර්ථය. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටිය බලන්න එන්න කියලා ඔබ ඒ අයට ආරාධනා කළොත් හොඳයි කියලා.
මම කැමති මේ ඔක්ලන්ඩ් ඉන්න හැමෝටම වගේ මේ චිත්‍රපටිය බලන්න එන්න පුළුවන් නම් මම ඊටත් වැඩිය කැමති. එනවා නම් මම ඊටත් වැඩිය කැමති. මම ඊටත් වැඩිය කැමති චිත්‍රපටිය බලලා ඉවර වෙලා ඒ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් ඒක මං ඉදිරිපත් කරන ක්‍රමවේදයේ සම්බන්ධව. මොකද අපේ රටේ ඉන්න හැම කෙනෙක්ම යම් කිසි ප්‍රමාණයක් ඉංග්‍රීසි දන්නවා. දන්නේ නැත්තේ නෑ. ඒක දන්නේ නෑ කියලා හිතලා නෙමෙයි. නමුත් මම හරි කැමති ඒ හැම ඒ අවශ්‍ය ඕනම ප්‍රමාණයක් එකතු කරලා ඒක මේ ඒ ක්‍රමවේදය ඒගොල්ලන්ට පහදලා දෙන්න මං හරිම කැමති. ඉතින් ඒකට අවශ්‍යතාවයක් තියෙනවා නම් මට ඒක ඕගනයිස් කළා මට කිව්වොත් මට පුළුවන් ඒක කරන්න. අපි දුවනුවන් චිත්‍රපටිය පෙන්නඳ ලෑස්ටි කළා තියෙන්නේ සෙනසුරාදා 15 වෙනි සෙනසුරාදා ජූලි මාසේ දවල් 2:00 PM අවන්ඩේල් වල හොලිවුඩ් සිනමා.
ඉතින් අද දවසේ අපිට ලැබිලා තියෙන කාලේ ගෙවිලා යන නිසා අපිට තවත් ඉන්ද්‍රත් මනුත් සමග මේ කතා බහ දිගටම කරගෙන යන්නට බැරි වීම ගැන මම කනගාටු වෙනවා. නමුත් මම හිතනවා ඉන්ද්‍රා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලුවා වගේ මේ චිත්‍රපටයේ නරඹල ඉවර වෙලා ඇයට ඔබේ ප්‍රතිචාර ඇයට දක්වાવી සමහර වෙලාවට ඇයට ඒ වෙනුවෙන්ම තවත් සංවාදයකට මුල පුරන්න අවස්ථාවක් ලැබේවි කියලාත් මම හිතනවා. ඉතින් මේ චිත්‍රපටිය ඔවුන් දෙදෙනා ඉතාමත් ඔවුන්ගේ කාලය ශ්‍රමය මුදල් වැය කරලා අද දවසේ අපිත් සමග එකට ජීවත් වෙමින් මේ රටේ ඉන්න අපිට පෙන්වන්න රයි ඔවුන් දෙදෙනාගේ මේ උත්සාහය. ඒ නිසා මමත් ආරාධනා කරනවා අපේ ජන්මභූමි අසන්නන්ට මෙම චිත්‍රපටිය නරඹන්නට එන්න. ඇය සඳහන් කරා මේ මාසේ 15 වෙනි සෙනසුරාදා දවල් 2:30ට ඇවොන්ඩේල්හි අපේ සුපුරුදු චිත්‍රපටි ශාලාව හොලිවුඩ් සිනමා ශාලාවට එන්න කියලා. ඉතින් තවත් ඔබට යම් කිසි දෙයක් දැනගන්න තියෙනවා නම් මේ දවස්වල Facebook හරහා, ඒ වගේම ඊමේල් හරහා සහ අනිකුත් සියලුම සංගම්වල ඊමේල් වලින් ඇයගේ සම්බන්ධ කරගන්න පුළුවන් තොරතුරු තියෙනවා. ඉතින් ඒවත් එක එකතු වෙන්න. ඉතින් මම අද දවසේ මාත් රුෂානුත් රාණිත්, ඒ වගේම අපේ අනිකුත් කාර්ය මණ්ඩලයත් වෙනුවෙන් මනෝටත් ඉන්ද්‍රටත් සුබ පතනවා. මේ වගේ කාර්යයක් නිර්භයව ඉදිරිපත් කරන්න ඉදිරිපත් වෙලා කරපු එක ගැනත් අපි සතුටු වෙනවා. ඒ වගේම ඔබ දෙදාට සුබ පතනවා. ඔබ දෙදාගේ ඉදිරි කලා කටයුතුත් සාර්ථක වෙන්න කියලා අපි ජන්මභූමි වෙනුවෙන් සහ එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබට ස්තුතියි.
ස්තුතියි.
හෙළේ මහයදුරු සරච්චන්ද. ජන්මභූමියට රචනා කරන්නේ රාණි කිරිමිටියාව. සහය වෙනවා ඉන්ද්‍රදාමිනි කොළඹගේ.
දශක ගණනාවක් අපේ මව්බිම තුළ ගමන් කරන ලද සරසවි මානව මානවිකාවන් සහෘදයන් රසවතුන් මේ හඬ තාල ගායනාවන් අසන්නට ඇති. මේ හැඟුම් නර්තන රට දකින්නට ඇති. ඇස කන පමණක් පිනවීමෙන් පමණක් නොනැවතුන ඒ නිර්මාණ ඔවුන්ගේ රසන හරහරහා සිත්සතන් පුබුදු අල්ලන්නට ඇති. සරසවි බිමින් එහාට ගම් දනව් සෙසාර ඇදෙන විට ඒ නිර්මාණ පිටුපස සිටියේ චාම් නිහඬ මිනිහෙක්. ඒ අද්විතීය මිනිසාගේ කතන්දරයයි මේ.
1914 ජූනි මාස 3 වෙනි දින ගාල්ලේ රත්ගම ගම්මැද්ද ගොඩදී උපත ලැබුවා. බාල සොහොයුරන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් එකම පිරිමි දරුවා වූ පන් මොහු වැලිතන්ත්‍රිගේ ඊස්ටර්න් රෙජිනෝල්ඩ් සිල්වා නමින් හැඳින්වුවා. පියාගේ තැපැල් ස්ථානාධිපති රැකියාව නිසා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය, ඇලෝෂියස් විද්‍යාලය, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය, ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලය යනාදී පාසල් ගණනාවක මූලික අධ්‍යාපනය ලැබීමෙන් ඔහු වාසනාවන්ත වුණා. 1933 දී එවකට යුනිවර්සිටි කොලීජිය නමින් හැඳින්වු වර්තමාන කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වී පාලි, සංස්කෘත, සිංහල පිළිබඳ පළමු පන්තියේ උපාධියක් ලැබුවා.
තම පියාගේ අනුබලය පරිදි සිවිල් සේවයට යොමු වීමට ඒ සඳහා තිබූ සිවිල් තරඟ විභාගයෙන් දිවෙනි ප්‍රථමයා වීමට සරච්චන්ද්‍රන් සමත් වුණා. නමුත් ඉතාම තීරණාත්මක ලෙස ඔහුගේ දෛවෝපගත තීරණය වෙනස් වනු ලැබුවේ ලාංකීය නාට්‍ය හා සාහිත්‍ය කලාව උඩු යටිකුරු කරන ලද පුරෝගාම සම්ප්‍රාප්ති සන්තුහන් කරමින්. ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරුකු වශයෙන්, ලේක් හවුසි ප්‍රකාශකකු වශයෙන්ද රැකියාව කළත් 1939 වන විට ඔහු තම පෞරුෂය ගවේෂණය කිරීමට උත්සාහ කළේ ඉන්දියා දර්ශන හා සංගීත ඉගෙනීමට ශාන්තිනිකේතනයට පිටත් වී යෑමෙනි. ශාන්තිනිකේතනයට යාමට එතුමාගේ බලවත් ආශාව වූයේ තාගෝර්තුමා දැක ගැනීම හා එතුමාගේ ඉගෙනීමට ඇති උවමනාව නිසා බව එතුමා වරක් ප්‍රකාශ කර තිබුණා.
1940 දී නැවත ලංකාවට පැමිණ එවකට ඉංග්‍රීසි අධ්‍යාපනයට මූලික වූ ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් බැඳුනේ හෙළබසට බැඳී ප්‍රහාෂය නිසාමය. 1942 දී සිංහල ශබ්දකෝෂයේ උපකර්තෘ ධූරයට පත් වූ සරච්චන්ද්‍ර සූරින් සිංහල නවකතා පිළිබඳ විචාර ග්‍රන්ථයක් ලියන ලද්දේ මේ කාලයේදීය. 1944 එවකට යුනිවර්සිටි ඔෆ් සිලෝන් නම් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි පිළිබඳ කථිකාචාර්ය ධූරයට පත් වූ සරච්චන්ද්‍ර 1947-1949 කාලය තුළදී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බටහිර දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගත්තේය. එහිදී ඔහු ආචාර්ය උපාධිය ලැබුවේ බෞද්ධ දර්ශනය පිළිබඳ වීමත් ඔහුගේ අනාගත නිර්මාණ ජීවිතයට අතිශයින් වැදගත් මූලයන්ද සැපයුවා.
එදා මෙදාතුර මහාචාර්ය එදිරිවිර සරච්චන්ද්‍රයන්ගේ අතින් දේශීය කලා නාට්‍ය කලාවට සිදු මහා දායකත්වය මිල කළ නොහැක. ලක්දිවට ආවේණික වූ නාට්‍ය කලාවක් ගොඩනැගීම සඳහා එතුමා තම ජීවිතයේ වැඩිපුර වසර ගණනාවක් වැය කළේය. ඔහු මේ සඳහා පාරම්පරික නාට්‍ය කලාව අධ්‍යයනය කිරීමට ගම් දනව්වල සැරිසරුවේය. කෝලම්, සොකරි, තොවිල්, පවිල්, ගම්මඩු ඇනි පාරම්පරික නාට්‍ය කලාවෙන් සහ නැටුම් නැරඹීමට ගොස් එතුමා ඒ ස්ථානවල රාත්‍රී ගණන් ගත කළේ. ඒ සඳහා යොදාගත් සංගීත භාණ්ඩ පිළිබඳ එතුමා ගවේෂණය කළේය.
යක්බෙරය, දෙමළ බෙරය හෙවත් මද්දලය, හොරණෑව වැනි සංගීත භාණ්ඩ යොදාගෙන කළ සිංහල නාට්‍ය කලාවේ නාඩගම් කලාව ඔහු තෝරාගත්තේය. ඒ නාටකම් නාට්‍ය කලාව පමණක් අංග සම්පූර්ණ රංග ශෛලියක් මුල් කරගත් බව එතුමා වටහාගත් නිසාය. එහෙයින් අනාගත නාට්‍ය ගොඩනැගීම සඳහා නාටකම් කලාව පදනම් කරගත යුතු බව එතුමා අවධාරණය කළේය. ඒ ප්‍රතිඵලයක් වශයෙන් මනමේ නාට්‍ය එතුමා අතින් බිහි වූ අතර එය හෙළ කලාව උපවත් කළ සදානුස්මරණීය කලාවක ආරම්භයක් මැවීය.
අම්පි චාල්ස් ද සිල්වා ගුරුනාන්සේ මනමේ නාට්‍ය නිෂ්පාදනයේදී එතුමා බොහෝ ගුරුහරුකම් ගත් කෙනෙක් විය. එතුමා ඉතාමත් නිහතමානීව චාල්ස් සිල්ලා ගුරුන්නාන්සේගේ උපදෙස් මත මනමේ නාට්‍ය බැහැර කළ යුතු දේ බැහැර කොට ඇතුළත් කළ යුතු දේ ඇතුළත් කර ආකෘතිය සකස් කරගත් බව ප්‍රකාශ කර ඇත. ඉදිරිවීර සරච්චන්ද්‍රයන් අතින් ලියවුණු නවකතා අතර මලගිය ඇත්තෝ මලවුන්ගේ අල්මත් වී හසරක් නුදුටුමි, ලොකු පුතා හේවත් බන්දුලගේ පරාවර්තනය, හෙට එච්චර කල්වල නැහැ විලාසිනියගේ ප්‍රේමය, කියවන්නන්ගේ හද දිනු ඒවාය. නාට්‍ය අතර සිංහබාහු, ප්‍රේමති, ජයති, සෝකෝ, රත්තරන්, කදාවල්ලු, ලෝමහංස, භව කඩතුරා සෞහෘද හදවත් තරණය කළේ වවිය.
මනමේ නාටකයේ පිදුම එතුමා අතින් මෙසේ සනිටුහන් විය. මගේ සෙනහැබර බිලෙන්ද ලලිතාට. කිඳා බසින මගේ හදවත උසවාලා, ආදර බසින් සිත මාගේ පිනවාලා, යලි ජීවත් වන්ට මට ඇතිදිරි දීලා, මාරයාගේ පහසින් මා මුදවාලා, යන්නට ඔබට සිදුව හොත් මා දාලා, මරුවාගේ කැඳවීමට කන් දීලා, ඔබේ සුසුමකට මගේ සුසුමන් ඇඳලා, ඉඩ දෙනු මැන මට එන්නට සැනසීලා. මීට වසර 102කට පෙර ජුනි මාසයේ 3 වෙනි දින හෙළයට දායක දායාදෝ මහා ඇඳුරානන් අපෙන් සමුගෙන හමාරේ. හිස්තන් පිරිවිය නොහැකි තවත් යුග පුරුෂයෙකුගේ සුසුම් මාතලයට එක් වී හමාරේ. නමුත් ඕ හෙළේ වෙනුවෙන් මහා කර්තව්‍යයක් කර එහි සටහන් සදා මතකයේ රඳවා අපෙන් සමුගත් මහාචාර්ය ඉදිරිවීර සරත් චන්ද්‍රයන්ට අපගේ උත්තමාචාර්ය මෙසේ පුද කරමු. මෙන්න ප්‍රවෘත්තේ සම්පාදනය හා ප්‍රකාශය ඉන්ද්‍රා සමග
රොෂන්.
පසුගිය රජයේ සමයේ අම්පාර ප්‍රදේශයේ ආරම්භ කළ ජල ව්‍යාපෘතික සිදුවී ඇතයි කියන රුපියල් ලක්ෂ දස දහසක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් වර්තමාන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් බරපතල වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඊයේ ප්‍රශ්න කර ඇත. මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදු වූ බව කියන කාල සීමාවේදී කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජල සම්පාදන හා ජලාපු වාහන මණ්ඩලයේ සභාපති වෙලාවස කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට දැනුම් දී තිබූ අතර ඒ අනුව ඒ මහතා එහි පෙනී සිටියේය. එහිදී ආරක්ෂක ලේකම්වරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ. මෙවැනි තවත් ජල ව්‍යාපෘති 13කදී මේ ආකාරයට මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සිදු වී ඇතැයි ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
සියම් මහනිකායේ අස්කිරි පාර්ශ්වය ශ්‍රී ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමට එකහෙලා විරුද්ධ වන බව අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව බුද්ධ ශාසන කාර්ය සාධන මණ්ඩලයේ නියෝජිත පිරිසට දන්වා සිටියේය. අස්කිරි මහාවිහාරයේදී නියෝජිත පිරිස සංඝ සභාව සමග සාකච්ඡාවක යෙදුණු අවස්ථාවේ මෙසේ මහාවිහාරයේ ස්ථාවරයේද දන්වා සිටින ලදී. නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට යෑමේ එක් අරමුණක් වන්නේ බෙදුම් වාදයට ඉඩ සැලසීමත් පවතින ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබා තිබෙන ප්‍රකුමස්ථානය අහිමි කිරීමටත් බව තම පාර්ශ්වයේ විශ්වාසයයි මහානායක ස්වාමින් වහන්සේ අවධාරණය කළහ. ඉදිරිපත් කිරීමට සැලසුම් කරන නව ව්‍යවස්ථාවකින් ජනාධිපති බලතල කප්පාදු කිරීමක් සිදු වුනොත් එය රටේ ඒකීභාවයේ ඇතුළු වැදගත් අංශ කීපයක් කෙරෙහි අහිතකර බලපෑම එමගින් බෙදුම් වාදයට පහසුවෙන් ඉඩකඩ සැලසෙන බවත් නාහිමිපාණන් වහන්සේ පෙන්වා දුන්හ.
ප්‍රථම වතාවට කොලෙස්ටරෝල් රහිත කිකිලි බිත්තර හඳුන්වා දීමට පොළොන්නරුව මහවැලි ගොවීන් සමත් වී තිබේ. ඒ අනුව සිරුරට අහිතකර කොලෙස්ටරෝල් රහිත බිත්තර මහවැලි බී ගොවි පවුල් විසින් හඳුන්වා දී ඇති අතර කිකිලියන්ට ලබා දෙන රතු නිවුඩ සහිත ආහාර පාලනය කිරීම මගින් මෙම බිත්තර නිපදවා ඇතැයි මහවැලි සංවර්ධන අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය. එම ආහාරවල ඇති මොනකොලි කේ නැමති රසායනිකය පාලනය කිරීමෙන් මෙම බිත්තර ලබාගත හැකි අතර මෙම එක බිත්තරයක් රුපියල් 50කට අලෙවි කිරීමට හැකි බවද සඳහන් කළේය. මෙම බිත්තර ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දීමටද අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.
දෙහිවල ජාතික සත්ව උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා සැප්තැම්බර් මාසේ 9 වෙනිදා සිට රාත්‍රී 10 දක්වා විවෘතව තබන බව තිරසර සංවර්ධන සහ වනජීවී ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසීය. සත් උද්‍යානයේ විශේෂයෙන් වෙන් කරන ලද සීමාවන් මෙලෙස රාත්‍රී කාලයේ විවෘත වන බවද සතුන්ට කරින් රාත්‍රියට ක්‍රියාකාරී වන සතුන් පමණක් මෙලෙස මහජන ප්‍රදර්ශන වෙනුවෙන් විවෘත තබන බවද ඇමතිවරයා කියා සිටියේ. මීරපේද සත් උද්‍යානයේ විවෘත පැවති උදෑසන 8:30 සිට පස්සුළු 6 දක්වා පවණි. නව ක්‍රමවේද යටතේ සවස 6 සිට රාත්‍රී 7 දක්වා කාලයත් සත් උද්‍යානය වසා තිබෙන අතර ඉන් අනතුර රාත්‍රී 7 සිට පැය 3ක් නරඹන්නම් වෙනුවෙන් සත් උද්‍යානය නැවත විවෘත කරයි.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලික අරමුණවල ඇතුළත් අවශ්‍යතාවයන් ඉටුවන පරිදි 2016 වර්ෂය තුළ සිදු කළ ලොතරැයිපත් ගණනාවක මුද්‍රණය හා බාර දීම යන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජාතික ලොතරැයි මණ්ඩලය විසින් මෙහෙයවා නොමැති බව රජයේ විගණනාධිපතිවරයා විසින් සිදු කළ විශේෂ විගණන පරීක්ෂණයකදී අනාවරණය වී ඇත. මේ අනුව 2016 වර්ෂය තුළ සිදු කළ ගොවිසත වාසනා සම්පත, සුපිරි වාසනා සම්පත, ජාතික සම්පත හා සුපිරි දෙලක්ෂපති ලොතරැයිපත් මුද්‍රණය කිරීම හා බාර දීම යන ක්‍රියාවලිය මෙහෙවා නොමැති බවට රජයේ විගණනාධිපතිවරයා නිගමනය කර ඇත. මෙම නිගමනය ඇතුළත් 2016 වර්ෂය තුළදී ජාතික ලොතරැයි මණ්ඩලයට දිනුම් ඇදීම සඳහා වූ ලොතරැයි හා බාර දීම පිළිබඳ විශේෂයෙන් කරන ලද විශේෂ විගණන වාර්තාව මේ වන විට විගණනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ අධ්‍යයන කටයුතු මෙම සතියේදී අත්හිටුවීමට එහි පීඨ මණ්ඩලය තීරණය කළේය. පසුගිය සිකුරාදා 30 වෙනිදා රාත්‍රියේ එම පීඨයේ ඇති වූ ගැටලුකාරී වාතාවරණය සම්බන්ධයෙන් පීඨ මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණය කරගෙන තිබෙන සිද්ධියට සම්බන්ධ සිසුන්ට දඬුවම් කිරීම සඳහා මෙන්ම මෙවැනි සිද්ධීන් ගලී ඇති නොවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට කමිටු දෙකක් පත්වනු කරනු ලැබ ඇත. අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන පීඨ මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බව විද්‍යාපීඨයේ විද්‍යාධිපති මහාචාර්ය සුදන්ත ලිනිගේ මහතා දිවෙන්ට පැවසීය. සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අත්හිටුව නමුත් පශ්චාත් උපාධි අධ්‍යයනය සහ පර්යේෂණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව පීඩාධිපතිවරයා කීවේය.
ක්‍රීඩා කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි තරගයෙන්ද සත්කාරක එංගලන්තය හමුවේ කඩලු හතකින් පරාජයට පත් වී තිබේ. තරගයේ පළමුවෙන් ප්‍රතිප්‍රහාරය දියත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු වාර 50 අවසානයේ කඩලු 8ක් දැවී රැස් කරන ලද ලකුණු 204 ක ඉලක්කය හඹා ගිය එංගලන්තය පන්දු වාර 36.2 ක දී කඳුළු 3ක් පමණක් දැවී ලකුණු 206ක් රැස් කරගත්. ලකුණු 45 දී ශ්‍රී ලංකා පිලේ කඩලු 4ක් දවාලු ලොරමාෂ් තනගේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මාන දිනාගත්තාය. ප්‍රොත් සමන්ත
බින්දුන සෙනහස ඉන්ද්‍රා දයමණි කුලඹගේ සංකල්පනාවක්.
සෙනහස බින්දතා ඔබ පිය මෙන්නට නැහැ කිසි විටකත් තරහක් ඔබ ගැන හිතන්නේ පාමං ගැන කිසි දවසක සමුගත් තෑයේ නොදකින්නට පහලක් නිවිලා කළුවර මහරේ සඳවති අත්නහසේ සෙඟවිලා හද තුල දැල්ලූ පහනද නිවිලා මගේ සඳවතියත් යන්න ගිහිල්ලා තරුමල් පොකුරට හිනෙහි ඉඳි පහන් තරුව අහසේ බැබලෙන්දි ගණඳුර මගේ හිත තුල ගුලි වෙන්දි ඔබ ගැන මතකය.